හරිද?
හරි එදුක තව මනේ තව පන්ති ගුත්ති නන්ද පොත්තිල තියෙනවා. හරි.
දැහෙනම් සියලු දෙනාම පන්සිල් සමාදන් වීම සඳහා තුන් සැරයක් නමස්කාරය කියන්නේ.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං
සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං
ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පූර්ණං
පන්තේ
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පුරාමේරය මජ්ජපමා ගට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
විසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං පදන්තා ධම්මසවන කාලෝ අයං පදන්තා ධම්මසවන කාලෝ අයං පදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුනචතරම් භික්ඛවේ භික්ඛෝ සේයපාපි පස්සේය ශරීරං සීවති කාය ජට්ඨිතං කාකේහි වා කජ්ජමානං කුලලේහි වා කජ්ජමානං ගිජ්ජේහි වා කජ්ජමානං සුනකේහි වා කජ්ජමානං සිකාලේහි වා කජ්ජමානං විවිදේහි වා පානක ජාතේහි කජ්ජමානං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි කෝ කායේ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනති තෝති ඉති අච්ඡත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති අත්තිකායෝති වා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝ ච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති තුම බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ඒ වගේ මාමේ තුමාරි භූමිත බිහි කළා වූ මාගේ ගුරු පියාණන් වහන්සේ වන අවසරයි අති ගෞරවනීය වතුරගම නන්ද සිල් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි අවසරයි ඒ වගේ මේ ආර්ය මාර්ගයේ යෑමට නොයෙකුත් ආකාරයෙන් උදා උපකාර කළා වූ මාර්ගෝපදේශ ලබා දුන්නා වූ සියලු මාරුතුමන් වහන්සේට නමස්කාර කරමි අවසරයි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වතුන් අද දිනේදී සහභාගී වෙන්නේ සෑම බදාදා දිනකදීම පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ හත්වන ධර්ම දේශනාවටයි. අපි අද මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ අරමුණු කරගෙන මේ දේශනා මාලාව කරගෙන යනවා. මුලින්ම ලෝක සූත්‍රයෙන් අපි ආරම්භ කරා. ඊට පස්සේ මේ සති ඉන්ද්‍රිය ඇති කරගන්න කියලා මේ සතර සතිපට්ඨානේ සූත්‍රයේ ආරම්භ කරගෙන ඒකේ කමඨං වඩමින් ගියා. පළමුවෙන් අපි ආනාපානසති සූත්‍රය කරලා අවසාන කර ආනාපානසති කමඨහන අවසාන කළා. ඉන්පස්සේ මෙතන මේ සහභාගී වෙන කීප දෙනෙක් ඉල්ලීම අනුව භාවනාවක් කියලා දෙන්න කියලා කරපු ඉල්ලීමක් අනුව ගිය සතියේදී අපි කායානුපස්සනාව කොටසේ තියෙන අවසාන කොටස වෙන මේ නවසීවතක භාවනා ඒ භාවනා නමේ පළමුවෙන භාවනාව අපි ගිය සතියේදී කරා. අද දිනේදීත් අපි දැන් මැද භාවනා ගොඩක් අපි භාවනා 14ක් තියෙන කමඨන් 14ක් තියෙනවා. 14න් පළවෙනි කමඨහන ආනාපාන සතිය අවසන් කළා. භාවනාවක් කරවන්න කී උතු නිසා අනිත්තේව මෙහෙම සූම් එකෙන් භාවනාවලට කමටහන් විදියට ගන්න අපහසුතාවයක් තියෙන නිසා මේ 900වතක භාවනාව අපි කමටහනක් විදියට වඩන්න කියලා. මොකද අනිත්තේව කියලා දෙන්න විස්තර කියලා දෙන්න ඕන භාවනාවට කලින්. ඒක නිසා අපි මේ අවසාන භාවනාව කමටහන් 9 පළවෙනි කමටහන අපි ගිය සතියේදී අවසන් කළා. එහෙනම් අද ඒකේ 900වතකේ දෙවන සීවතකේ අදාළ භාවනාව අවසානයේ කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි ඇයි මේ කය ගැන මෙච්චර ඉගෙන ගන්න කියලා පළවෙනි මතක් කරන්න. බොහෝ දෙනෙක් හිතන දෙයක් තමයි අපි කාය අනුපස්සනාව නෙවෙයි චිත්තානුපස්සනාව කරමු කියන එක. චිත්තානුපස්සනාව කරන්න ඕනේ. මේ අනුපස්සනා සියල්ලම අවශ්‍යයි. බුදුජනනාහසේ නැත්තම් අනුපස්සනා හතරක් දෙන්නේ නැහෙනේ. කාය අනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන්නේ මේ අනුපස්සනා හතරම අවශ්‍යතාවයක් තියෙනවා. ඒකට හේතුව මොකද්ද කියලා අපි හොයන්න ඕනේ. අපිට ප්‍රධානම දේ තමයි පෘථග්ජන ලෝකයේ ඉන්න ප්‍රධාන අයට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මෙන්න මේ පෘථග්ජන භාවයෙන් මිදෙන්නේ කොහොමද? ධර්ම මාර්ගයට පිවිසෙන්නේ කොහොමද? නැත්නම් ආර්ය මාර්ගයට පිවිසෙන්නේ කොහොමද කියන එක. බොහෝ දෙනෙක් මේ ප්‍රායෝගික මාර්ගය හොයනවා නම් ඒ පිරිස හොයන්නෙම මේ පෘථග්ජන භාවයෙන් මිදීම කියන අරමුණු කරගෙන. එතකොට ඒ සඳහා තමයි අපි කමටහනක් වඩන්න ඕනේ. ඒක මේ ජීවිතේ සමහරටක පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. හැබැයි බැරි වුණා තමන් ඒ කමටහනක් වඩලා තිබුණොත් ඒ මාර්ගයේ වැඩපු ටික යම් ඊළඟ ජීවිතේදී හරි මේ ජීවිතේ කරගන්න බැරුණොත් ඊළඟ ජීවිතේදී හරි යම් කිසි උපකාරයක් වෙන නිසා අපි මෙන්න මේ ආර්ය මාර්ගයට පිවිසීම අරමුණු කරගෙන මේ ප්‍රායෝගික මාර්ගයේ වඩන්න උත්සාහ කරනවා. එතකොට වික්ෂුන් වහන්සේ මේ කමටහන් දෙන්නේම ඒ ආර්ය භූමියට පිවිසෙන්න අවශ්‍ය උපකාරයක් කරන අරමුණෙමයි. මේ දේශනාවල කරන එක කිසිම අරමුණක් නෑ ධර්ම කරුණු උගන්නන්න. නැත්තම් තවත් පාඩම් කරන්න දෙයක් කියලා දෙන්න මතක තියාගන්න කරුණු ගොඩක් කියලා දීම කිසිසේත් බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද ඔබට ඒක ධර්ම කරුණු ඉගෙන ගන්න පොත්පත් ඕන තරම් තියෙනවා. ඒ වගේම ඒවා මේ තමයි තනියම කියවලා කරුණු දැනගැනීම හැකියාව තියෙනවා. නමුත් මේ ප්‍රායෝගික පැත්ත ඔබට අහන්න ලැබෙනා ටිකක් අඩුයි. ඒක නිසා තමයි මෙන්න මේ ප්‍රායෝගික කොහොමද මේ වඩන්නේ, මේ දීලා තියෙන කමටහන් බුදුජානනාංශ දීලා තියෙන කමටහන් අපි වඩන්නේ කොහොමද කියන ඒක තමයි අපි උත්සාහ කරන්නේ මේ ධර්ම දේශනාවලදී. ඒක මෙතන වඩවන්න හරි අමාරුයි. භාවනාව කියන එකක් සාමාන්‍යයෙන් මේ වගේ වෙන ස්ථානවල ඉඳිද්දී ඉදිරියේ නැතුව කරවන එක එච්චරම පහසු දෙයක්වත් නෙවෙයි. ඒකට එක හේතුවක් තියෙන. ඒගොල්ලන්ට ඇති වෙන මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් ඒ ප්‍රශ්න අහන්න විදිහක් නැහැ. ඒ වගේම අපිට එතන ඉදිරියේ තියාගෙන කරනවා වගේ ඒගොල්ලන්ට උපකාර කරගැනීමේ හැකියාවක් නැතිකමක් තියෙනවා. කොහොම නමුත් වික්ෂුන් වහන්සේ උපරිම උත්සාහ කරනවා ඒ කරුණ කියලා දීලා ඒ කරුණ අනුව මේ භාවනාව වඩන්නේ කොහොමද කියලා තේරුම් කරලා දෙන්න උත්සාහ කරනවා. එතකොට භාවනා කොටස කරනකොට මේ පිරිසත් මේ තමන් විසුන්හසේ ඉදිරියේ ඉන්නා කියලා හිතාගෙන භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා පරිසරේ තමන්ගේ නිෂ්කලංක භාවය ඇති කරගෙන භාවනාව මේ වෙලේදීම කරනකොට කරන්න. එතකොට තමන්ට යම් තේරෙන ඒවා වෙයි. භාවනාව ක්‍රමික වඩන්නේ කොහොමද කියලා හරි තමන්ට අවබෝධයක් ඇති වෙයි. එතකොට අපි මේ කායනුපස්සනාව වඩන්නේ මොකද කියන එක ටිකක් මතක් කරන්න ඕන. බොහෝ දෙනෙක් කැමති නැහැ මේ කායනුපස්සනාව. ඇයි මේක තින් හැමෝටම තේරෙනවා කිච්චර වඩන්න දෙයක් නැහැ මට වැඩිලා කියලා නොඑක ආකාරයෙන් අදහස් තියෙනවා. එතකොට අපිට මේ මොකද්ද වඩන්න ඕනේ, මොකද්ද මේ නිවන කියන්නේ කියන එක අපි ඉස්සෙල්ලාම අවබෝධ කරගන්න ඕනේ. ඉන්නස නිතරමත් මේක මතක් කරනවා. නිවන කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රාගක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ නිබ්බාණං. රාගේ, ද්වේෂේ, මෝහේ දුරු වුණ තැන තමයි නිවන කියලා කියන්නේ. ඒතකොට සම්මා දිට්ඨියට එනවා කියලා කියන්නේ අවිද්‍යාව යම් ප්‍රමාණයකට දුරු වෙන්න ඕනේ. නිවැරදි දෘෂ්ටියට එන්න ඕනේ. එතකොට නිවැරදි දෘෂ්ටියට එන්න නම් අර වැරදි දෘෂ්ටි දුරු වෙන්න ඕනේ. එතකොට ප්‍රධාන දෘෂ්ටියක් තියෙනවා. මේ පෘථග්ජන භාවය කියලා කියන්නේ මේ ප්‍රධාන දෘෂ්ටිය මුල් කරගෙන ඇතිවෙච්චි ස්වභාවයක්. ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාස කියන තුන තමයි පළවෙනියට අපට දුර වෙන සංයෝජන තුන. මේ මාර්ගයේ ඉස්සලාම දුර වෙන තුන. එතකොට ඒකේ අපිට මේ සක්කාය දිට්ඨිය දුර වෙනත් එක්කම සම්මා දිට්ඨිය කියන එක ඇති වෙනවා. එතකොට ඒත් එක්කම අපට සක්කාය දිට්ඨිය දුර වෙනද යම් කිසි ධර්මයක් එයාට ඇහෙන්න ඕනේ, මාර්ගයක් තේරෙන්න ඕනේ. අන්න එතකොට යාට විචිකිච්ඡාව දුර වෙනවා. තුන් කාලයගෙනම මේ සක්කාය දිට්ඨිය දුර වීම සඳහා විදර්ශනා ඥාන ලැබෙන්න ඕනේ. යම් යම් ඥාන සමහරකේ පත්තුන කෙනයි ඥාන ලැබුණ බව නොදන්නවා වෙන්න පුළුවන් ඒ වචන වලින්. නමුත් එයා ඒ ටික පහු කරලා තමයි මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්නේ. එහෙමනම් මෙන්න මේ ඥාන ලැබනකොට බුද්ධාදී අටතැන්හි සැකේ දුරු වෙනවා කියලා කියනවා. අන්න ඒක ටික විචිකිච්ඡාව දුරු වෙනවා කියලා. ඒක බුදුහාමුදුර ගැන සැක නැහැ. එයාට ධර්මය ගැන සැක නැහැ. මොකද ධර්මයේ එයා දැකලා තියෙනවා. අහලා පාඩම් කරලා නේ ධර්මයේ දැකලා තියෙනවා. ඊළඟට ආර්යමහා සංඝයා ගැන සැකයක් නැහැ. මොකද මේ මාර්ගේ හරි කියලා එයාට වැටහිලා තියෙනවා. මේ මාර්ගේ ගියපු ආර්ය සංඝයා ඉන්නවා, ඉන්න පුළුවන් කියලා එයාට විශ්වාසයක් ඇති වෙනවා. ඊළඟට හේතුඵල ධර්ම ගැන, තුන් කාලය ගැන ඔය විදිහට මේ සැක දුර වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට විචිකිච්ඡාව දුර වෙනවා. ඊට පස්සේ සීලබ්බත පරාමාස කියලා කියන්නේ සීල් වෘත රැකලා නැත්නම් වෙන මොකක් හරි වෙන මේ ධර්ම අවබෝධ කරගෙන මේ රාගය ද්වේෂය මෝහය දුරු කරගෙන නිවන් දකින්න හැර වෙන ක්‍රමයකින් නිවන් දකින්න පුළුවන් කියලා තමන්ගේ මතයක් තියෙනවා නම් අන්න ඒක දුර වෙලා යනවා. මොකද එයාට පැහැදිලිව පේනවා මේ මාර්ගය ඇතරම සෝවන් පුද්ගලයෙක් කියලා කියන්නේ පළමු වරට ඒ කෙනා මේ චතුරාර්ය සත්‍ය දකිනවා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන එක. එයාට තේරෙනවා මේක තමයි දුක. මම හිතාන හිටපු දුක නෙවෙයි මේක. මීට වඩා ගැඹුරු දුකක් කියලා දුක්ඛ සත්‍ය සම්පූර්ණයෙන් අවබෝධ වෙනවා. පළවෙනි එක දුක්ඛේ ඥානයි. ඊළඟට ඒක ඇති වෙන්න හේතුවත් එයා දකිනවා. ඊළඟට ඒක යම් ප්‍රමාණයකට ඒ කමඨං වඩනකොට තමන්ගේ විදර්ශනා ඥාන පාවිච්චි කරනකොට එයාට යම් කිසි නිවීමක් තියෙනවා. එතකොට ඒ නිවීමත් එක්ක ඒ පාවිච්චි කරන වෙලාවටදී නැත්තම් ඒ යථාභූත ඥාන දර්ශනේ පාවිච්චි කරන වෙලාවදී නැත්තම් යෝනිසෝ මනසිකාරයක් තියෙන වෙලාවදී එයා නිවීම අත්දකිනවා. ඒ පාවිච්චි කරන වෙලාවට නිවීම අත්දකිනවා. එතකොට එයා දකිනවා, එයා තේරුම් ගන්නවා එහෙමනම් මේකේ සම්පූර්ණයෙන් දුරුණාම මොනතරම්නම් නිවීමක් ඇද්ද කියලා. ඔන්න එයා නිවන කියන එකත් අත්දකිනවා සුළුයි. එතකොට ඔන්න ඔය විදිහට එයාට මෙන්න මේ සීලබ්බත පරාමාස, ඒ කියන්නේ වෘත වලින් නිවන් දකින්න බෑ, මේ ධර්ම අවබෝධ කරගෙන රාගය ද්වේෂය මෝහය දුරු වෙලා පමණයි කියලා මෙන්න මේ ආකාරයට එයාට මේ සීලබ්බත පරාමාස කියන එක දුරු වෙනවා. ගොඩක් වෙලාවට ඒ ත්‍රිලක්ෂණයේ දකින්නකොට එයාට තේරෙන මේ ත්‍රිලක්ෂණයේ දැකලා මේ හිතේ තියෙන අවිද්‍යාව දුරු කරගෙන, කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ මො ලෝකේ නිත්‍ය සැපයි ආත්මයි සුභයි කියලා දකින්න කෙනෙක්. පෘථග්ජන භාවය කියන්නේ ඒකනේ තමයි. බුදුරජාණන් වහන්සේ පෘථග්ජන ස්වභාවයට කිව්වේ සබ්බේ පෘථග්ජන උම්මත්තක කියලා. විකෘති සංඥාවක් තියෙන සංඥා විපල්ලාසයක් තියෙනවා කියලා. මොකද්ද මේ සංඥා විපල්ලාසය? ලෝකේ නිත්‍ය සැපයි ආත්මයි සුභයි කියලා හිතන එක. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධේ පිළිබඳව තිබෙන මේ නිත්‍ය සැප ආත්ම කියන දෘෂ්ටිය. පංච උපාදානස්කන්ධ නෙමෙයි, අතරම් පංචස්කන්ධය පිළිබඳව පවතින නিত্য සැප ආත්ම දෘෂ්ටිය. මේ සංඥා විපල්ලාස විකෘති ස්වභාවය. එතකොට අපිට මෙන්න මේ විකෘතිය තමයි ප්‍රകൃතිය වෙන්න ඕන පළමුවෙන්. එතකොට මේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන එක ඒක දැක්කනම් අන්නේ විද්‍යාවටපත් වෙච්ච කෙනෙක් කියනවා. එතකොට යම් කෙනෙක් මාර්ගයට පිවිසෙනවා නම් මාර්ගඵලයක් ලබනවා නම් සසර ගමන අවසානම කරනවා නම් සෝවන් සකුද්දාගම යනගම ඇරිහත් කියන ඒ සියලු ඵල අවබෝධ කරගන්නවා නම් එයා අවබෝධ කරගන්නේ මේ පංචස්කන්ධේ අනිත්‍ය දුක්ඛනාත්ම ලක්ෂණයම තමයි. ත්‍රිලක්ෂණ අවබෝධයෙන්මයි ඒ මාර්ගඵල වලට යන්නේ. හැබැයි එක එක්කෙන අවබෝධ කරන මට්ටම වෙනස් වෙනවා. ඒගොල්ලෝගේ ප්‍රඥාව අනුව එයාගේ ගින්දේ ධර්ම වැටලා තියෙන ප්‍රමාණය අනුව ඒව අවබෝධ කරන ක්‍රමයේ වෙනස් වෙනවා. අවබෝධ වෙන ප්‍රමාණය වෙනස් වෙනවා. ගැඹුරින් ගැඹුරින් ගැඹුරට අවබෝධ වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට එහෙනම් අපිට මේ පංචස්කන්ධ නැත්නම් මේ පංචස්කන්ධ උපාදානේ වුණු මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණය දකින්න තමයි තියෙන්නේ. බුදුහාමුදුර දේශනා කරනවානේ යම් කිසි කෙනෙක් සෝවාන් පෘථග්ජන ස්වභාවය ඉඳලා සෝවාන් මාර්ගයට පිවිසෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ දැකීම. ඒ වගේම සකෘදාගාමී අනාගාමී අරිහත් කියන සියලුම මාර්ගවලට පළවලට එන්නේ මේ අනිත්‍ය දුක්ඛාත්ම ලක්ෂණය දැකීමමයි කියලා. මේ පංච උපාදානස්කන්ධ පිළිබඳ එහෙනම් පංච උපාදානස්කන්ධ මොකක්ද කියලා දැනගන්නවා. මේ වචනේ දන්නේ නැති කලබල වෙන්න එපා. මේක ලොකු දෙයක් නෙවෙයි. මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටසට තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. එතකොට මේකේ පළවෙනි එක තමයි රූපස්කන්ධය. එතකොට රූපස්කන්ධය කියලා කියන්නේ බාහිර රූප සහ ආධ්‍යාත්මික රූප. එහෙම නැත්නම් ආධ්‍යාත්මික රූපය කියලා කියන්නේ ඇහැ කන දිවනාසය ශරීරය කියන මෙන්න මේ රූප ටික. එහෙම නැත්නම් මේ තමන්ගේ කය. කොහොම තියෙන කය? කය කියන්නේ මොකටනේ? කය. ඊළඟට බාහිර රූප කියලා කියන්නේ මේ ඇහැට ගෝචර වෙන රූප, වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියන නැත්නම් සිතුම් රූප කියලා ධම්ම රූප කියන මෙන්න මේ රූප ටික තමයි බාහිර රූප කියලා කියන්නේ. එතකොට මෙන්න මේවා පිළිබඳව යම් අවබෝධයක් ඇති වෙන්න ඕනේ. බාහිර රූප සහ ආධ්‍යාත්මික රූප කියලා මේ මගේ ආධ්‍යාත්මික රූප කියන්නේ මගේ කය කියන එක. ඒක සහ ඒකට ගෝචර වෙන මේ ආයතන හයට ගෝචර වෙන රූප සියල්ල ගැන මේ අනිත්‍ය දුකනාත්ම ලක්ෂණය තේරෙන්න ඕනේ. එතකොට මේ සක්කාය දිට්ඨි විෂය ආකාරය කියලා කියනවා. සක්කාය දිට්ඨි විෂය ආකාරයක් තියෙන්නේ මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකට එකකට හතර බැගින් දිනවා. මේ ආත්ම දෘෂ්ටියක් තියෙනවා. එතකොට එහෙනම් පළවෙනියට අපි මේ රූපස්කන්ධය පිළිබඳව මෙන්න මේ සක්කාය දිට්ඨිය කියනක දුරු කරගන්න ප්‍රධානම දේ මේ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම තමයි පළවෙනි අරමුණ වෙන්න ඕනේ. ඊට පස්සේ ඉතුරු ඒවා බොහෝ වෙලාවට එයාගේ ධර්මඥානයත් එක්කම එයාගේ වීරියෙන් උනත් යනවා සමාටක. ඊට පස්සේ ගුරුවරයෙක් ඕන්න. එතන ඉහාට ගුරුවරයෙක්ගේ උපකාරයෙන් ඊට වඩා ඉක්මනට තමන් තනියම වීර්ය කරනවට වඩා ගුරු උපදෙස් ඇතුව ඊට වඩා වේගින් ඉක්මනට යන්න හැකියාව තියෙනවා මෙන්න මේ මාර්ගයේ ඉදිරියට. එතකොට ඔය පහාරාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මයේ මම විශාල වෙලාවක් ගන්න මේ සූත්‍ර විස්තර කරන්න. නමුත් පහාරාද කියලා අසුරෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබගේ ශාසනයට බොහෝ පිරිසක් ඇලුම් කරනවා, මොන හේතුවක් නිසාද මේ පිරිස ඔබ හා මේ රැඳිලා සිටින්නේ, මෙච්චර ආස කරන්න කියලා. ඒක බුදුරජාණන් වහන්සේ පහාරාද කියන අසුරයගෙන් අහනවා ඔබගේ පිරිස මොහොතට බොහෝම කැමති, ඔබගේ පිරිස මොහොතට ඇලුම් කරන්නයි කියලා. එතකොට පහාරාද කියන අසුරයා කියනවා මුහුදේ, මම පළවෙනි එක විතරයි කියන්නේ, මුහුදේ බහින තරම බොහොම නොගැඹුරුයි, ඒ වගේම ඇතුළට යනකොට බොහොම ගැඹුරුයි. පුංචි ළමයෙකුට හරි මේ මුහුදේ බහින තැනට බහින්න පුළුවන් කිසි බයක් නැතුව. මේ ආරම්භයේ බොහොම නොගැඹුරුයි කියනවා. පොඩි ළමයෙකුට පාව බහින්න පුළුවන් කියනවා. ඊළඟට කියනවා මේ මුහුද මැද බොහෝ මේ ලෝකෙ තියෙන වටිනා වස්තු තියෙන මේ මුහුද ඇතුළේ කියලා කියනවා. මුතු මැණික් ආදී නොයෙක් වටිනා දේවල් මේ මුහුද ඇතුලේ මුහුද පතුලේ තියෙන ගැඹුරේ. අන්න ඔය ආකාරයට තවත් බොහෝ කරුණු කියනවා. ඔන්න ඔය වගේ කරුණින්ද තමයි මේ අසුරය මුහුදට කැමති කියන්නේ. ඒතර බුදුජානක මහත් දේශනා කරනවා මට මේ පළවෙනි කොටස තමයි කියන්න ඕන උනේ. මේ ශාසනයත් ඒ වගේ තමයි. මේ බහින තැන හරිම නොගැඹුරුයි කියනවා. පුංචි ළමයෙකුට පවා බහින්න පුළුවන් තැනකින් තමයි මේ ශාසනය ආරම්භ වෙන්නේ කියලා කියනවා. මොකද්ද මේ පුංචි ළමයෙකුට පවා බහින්න පුළුවන් තැන? කායනුපස්සනා. මේ කය කියන එක හොඳට පේන එකක්. මේ කියන දේවල් හොඳට තේරුම් ගන්න පුළුවන්. එතකොට අන්න ඒක නිසා කායනුපස්සනාවෙන් තමයි බොහෝ තෙන් ආරම්භ කරලා තියෙන්නේ. ඊළඟට තවත් එක කරුණක් තමයි මුහුදේ වගේම මේ ශාසනයේ බොහෝ වටිනා දේවල් තියෙනවා. මේ ලෝකේ තියෙන වටිනා වස්තු මේ ශාසනය තුල තියෙනවා. මොනවද? සෝවන්, සකුද්දාගාම, අනාගාම, අරියත් කියන මේ ඵල මේ ශාසනයේ ගැඹුරට යනකොට තියෙනවා. බහින තැන නොගැඹුරු වුණාට ඇතුළට යනකොට බොහෝම ගැඹුරු වෙනවා. ඒ වගේම බොහෝ වටිනාකම තියෙනවා. එහෙනම් අපි මේ නොගැඹුරුම උණු කායන පස්සනමින් තමයි මේ ඇතුළට බහින්න උත්සාහය කරන්නේ. එතකොට මේ කියලා දුන්න කරුණු මම හිතන බොහොමම සරල දේවල්. කිසිම ධර්ම දැනුමක් නැතත්, පොතක් කියවල නැතත්, කිසිම දෙයක් නැතුව ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් බොහොම ප්‍රායෝගික දේවල් තමයි මේ ඉන්නන්නේ. මේ දවස් ටිකේම මේ දේශනා කරපු වගේ ඇතුළත් කරලා තිබුණේ. එහෙමනම් ඔන්න ඔය ආකාරයට මේ කායනුපස්සනාවේ තවත් එක පියවරක් ඉදිරියට යන්න තමයි අපි උත්සාහ කරන්නේ. එතකොට අපි කිව්වා මේ සක්කාය දිට්ඨිය කියන්නේ 20 ආකාරයක් තියෙනවා. ආකාර 20කට තියෙනවා. හතරක් තියෙනවා මේ රූපේ පිළිබඳව කියලා. එතකොට අනිත් 16ම තියෙනවා වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් හතර. එතකොට මේක බොහෝ බොහෝ ධර්ම දේශනා අහන පිරිස ඉන්නවා. එතකොට බොහෝ අභිධර්මයේ අහන අභිධර්මයේම මේක විස්තර කරනවා. මේ ශුද්ධාෂ්ටක කියන ස්වභාවයක් ඒවා විස්තර කරනවා. ඒ වගේම රූප කලාප රූප දශක කියලා ওই විදිහට, ඒ වගේම දැන් කොහොමද මේක හැදෙන්නේ කියලා ඒ ආකාරයට තියෙනවා. එතකොට මේ වගේම සිත ගැන කරද්දී ඒ සිත කොහොමද ඇති වෙන්නේ, ඒ සියල්ල කියනවා. චිත්ත විවිධ ගැන විස්තර කරනවා. ඊළඟට ප්‍රවෘත්ති විපාක කියලා අර කොහොමද මේ අපි අපි ආයතන ගැන කතා කරා වගේ, මේ ඇහැ කියන එක කර්මයට හැදුනහම මේකට ලැබෙන මේ විපාක සිතක් තමයි මේ රූප පේන එක. ඔය විදිහට ඒවා ප්‍රායෝගික කරන්න පුළුවන්. හැබැයි අපිට හැම කෙනාටම ඒක අවබෝධ කරගැනීමේ හැකියාවක් නැති වෙනවා. එතකොට අපි බොහෝ දිනකට අවබෝධ කරගැනීමේ හැකියාව ඇති වෙන ආකාරයට තමයි මේ විදිහට අපි මේ කරගෙන යන්නේ. එතකොට අපි එහෙනම් තවදුරටත් මේ දේශනාව මේකේ වටිනාකම කියන වෙලාව ගත කරනවට වඩා අපි එහෙනම් භාවනාව පටන් ගමු. අපි විස්තර කරපු මේ මාතෘකා කරගත්ත ගාථාව මේ සතිපට්ඨාන සූත්‍රයේදී, සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කායानुපස්සනාව යටතේ තියෙන නව සීවතකේ දෙවන සීවතකේ, ගිය සතිය අපි කරේ පළවෙනි සීවතකේ, මේක දෙවන සීවතකේ. මොකද්ද බුදුරජාණන් දේශනා කරන්නේ? බුදුරජාණන් දේශනා කරනවා මේකයි මරණයටපත් වුණාට පස්සේ අමු සෝහනකට ගිහිල්ලා දාපුහම මොකද්ද මේකට වෙන්නේ කියලා. මේ මලසිරුර කවුඩු විසින් කනු ලබනවා. ඊළඟට උකුස්සෝ විසින්, විජුලි හිනිය විසින්, නරියෝ විසින්, ඔය වගේ එක එක සත්තු විසින් මේ කය කනු ලබනවා. විවිධ සත්තු විසින් අන්න ඒ විදිහට මේ කය බලන්න කියලා කියනවා. එතකොට අපිට දැන් මලසිරුරක් අමුසොහනක දාපු මලසිරුරක් අපට දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට අපි මොකද කරන්නේ? ඒ දැක්කත් අපි කරන්න කියලා තියෙන බුදුහාමුදුරුව මේ මලසිරුර යම්සේද මගේ සිරුරක් මේ ස්වභාවයටම පත් වෙන එකක්, මේ ස්වභාව ඉක්මූප එකක් නෙවෙයි කියලා තමයි බලන්නේ කියන්නේ. ඒ කියන්නේ මලසිරුර ළඟට තමන්ගේ සිතෙන් මමයි මේ ඉන්නේ කියලා හිතාගෙන බලන්න කියලා කිව්වා. එහෙමනම් මිහින්දහසට ඒක පෙන්වන්න ක්‍රමයක් නැති නිසා මොකද කරන්නේ? මිහින්දහස කියනවා මේ මලසිරුර වෙන්නේ කොහොමද, මොකද්ද වෙන්නේ කියලා. එතකොට ඒක තමන් මනසින් මෙනෙහි කර කර තමන්ට අඳුරගන්න පුළුවන්. ඇත්තටම මේක හිතන්න පුළුවන්. මොකද අපි සත්තු මැරිලා ඉන්නවා දැකලා තියෙනවා, සත්තු කුණු වෙලා ඉන්නවා දැකලා තියෙනවා. ඉතින් ওই ස්වභාවයෙන් තමයි බල්ල පුංචි වාහනවලට අහු වෙලා ඉන්නවා දැකලා තියෙනවා. ওই විදිහ මැරිච්ච සතෙක් දැක්කම අපි දන්නවා එයාගේ ස්වභාවය කොහොමද කියලා. ඒ වගේම තමයි අපි ශරීරය ඇතුළේ. ඒ වගේම බොහෝ දෙනෙක් පින්තූර වලින් මේවා දැකලා තියෙනවා. හොඳයි, එහෙනම් අපි භාවනාව පටන් ගමු. එහෙනම් පහසුවෙන් වාඩි වෙන්න. තමන් ඉන්න තැනම කරදරයක් නැතුව අපහසුයෙන් සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන් ඉරියව්වකින් වාඩි වෙන්න. තමන්ට පළඟක් මැදගෙන බිම වාඩි වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒක තම භාවනාවේ හරි ඉරියව්ව. එහෙම නැතු බිම ඉඳගන්න බැරි පිරිස ඉන්නවනම් ඒගොල්ලෝ පුටුවක වාඩිලා හරි කමන්නේ. කොන්ද බෙල්ල හොඳට කෙලින් තියාගන්න. කයේ කිසිම තැනක් හිර කරගන්න නැතුව මුළු ශරීරයෙන් හොඳට සැහැල්ලු කරගන්න. පළවෙනිට භාවනා කරනකොට කරන්න ඕනේ ඒක තමයි. මුළු ශරීරෙම සැහැල්ලු කරගන්න. ඊළඟට බලන්න තමන්ට බොහෝ වෙලාවක් මේ ඉරියව්වෙන් ඉන්න පුළුවන්ද කියලා. ඉන්න අපහසුයක් තියෙනවා නම් ඒ පහසුවෙන් ඉන්න පුළුවන් ඉරියව්වකට තමන් ශරීරය හදා ගන්න ඕනේ. හොඳයි, එහෙනම් පහසුවෙන් වාඩි වෙලා කොන්ද බෙල්ල කෙලින් තියාගෙන මුළු ශරීරෙම හොඳට සැහැල්ලු කරගන්න. ශරීරයේ හැම අංශුවක්ම සැහැල්ලු වෙන විදිහට සැහැල්ලු කරගන්න. සමහර අය අලුතෙන්ම භාවනාව ආරම්භ කරන අය නිසා අපි මේ කයට හිත ගන්න පොඩි උපක්‍රමයක් කරනවා. භාවනා පුරුදු අයට මේක අවශ්‍ය නැහැ. නමුත් අලුතෙන්ම භාවනා කරන අයට සමහර ටික පාට සිත ගන්න අමාරුයි කයට. ඒක නිසා අපි උපක්‍රමයක් විදිහට මේ ශරීරයේ කොටස් මෙනෙහි කරනවා. එතකොට මේ ශරීරයට හිත යොමු වෙනවා. එහෙමනම් පහසුවෙන් ඉඳගෙන මේ ඉක්සුනාසි කියනකොට මේක තම්මුත් කර කර අහගෙන ඉන්න. එහෙම නැත්තම් මේක භාවනාවක් වෙන්නේ නැහැ. හොඳයි, එහෙනම් තමන්ගේ හිස මුදුනේ කෙස් මතක් කරගන්න. මේ කියනකොට ඒ කොටසට අවධානය යොමු කරගන්න. නලල මතක් කරගන්න. වම් ඇස වම දකුණු මාරුවට ප්‍රශ්නයක් නේ. දකුණු ඇස වම් කන දකුණු කන නහය කට බෙල්ල වම් උරහිස දකුණු උරහිස වම් අත දකුණු අත පපු ප්‍රදේශය උදර ප්‍රදේශය වම් කකුල දකුණු කකුල නැවතත් උඩට බලාගෙන ඉන්න වම් කකුල දකුණු කකුල උදර ප්‍රදේශය පපු ප්‍රදේශය වම් අත දකුණු අත වම් උරහිස දකුණු උරහිස බෙල්ල කට නහය වම් කන දකුණු කන වම් ඇස දකුණු ඇස නළල හිස කෙස්. දැන් හොඳට තමන්ගේ ශරීරයේ මුළු ශරීරයටම අවධානය යොමු කරගන්න. පිළිමයක් වගේ වාඩිලා ඉන්න මේ කය හොඳට මනසින් මෙනෙහි කරන්න. තමන්ගේ කය කණ්ණාඩියෙන් දැකලා තියෙනවා. තමන්ගේ කායට අවධානය යොමු කරගෙන මේ වාඩිලා ඉන්න ඉරියව හොඳට මනසින් මෙනෙහි කරන්න. මතක් කරගන්න මේ කය කොහොමද ආරම්භ වුණේ කියලා. ඇසට නොපෙනෙන චූටි තිතක් වගේ මව්පිය දෙදෙනාගේ අසූචි ගුඩවල් දෙකක් එකතු වෙලා මේ කය ආරම්භ වුණා. අම්මගේ ශරීරයෙන් පෝෂණය උරාගෙන මේ චූටි තිතක් වගේ කය ගෙවිලා ගෙවිලා ගිහිල්ලා මස්කුලියක් බවට පත් වුණා. මේ මස්කුලිය මොකද වුණේ? මේක තව තද ස්වභාවයට පත් වෙලා ඒකත් ගිවිලා ගිවිලා ගිහිල්ලා අම්මගේ ශරීරයෙන් පෝෂණය උරාගෙන අම්මගේ පෙක නිවෙන අර ඉඟුරු වලේක අංකුර මතු වෙන වගේ පස් පොලකින් අංකුර වගේ කොටස් පහක් වෙන් වුණා. හිසට අත් දෙකට කකුල් දෙකට මේකත් ගෙවිල ගෙවිල ගිහිල්ල ශරීරයේ අවයව හැදුණු කයක් ලැබුණා. ඒක අය ගෙවිල ගෙවිල ගිහිල්ලා හොඳට අවයව වර්ධනය වුණු ස්වාධීනව ජීවත් වෙන්න පුළුවන් විදිහේ කයක් ලැබුණා. මේ අම්මගේ පෙකණිමෙන් ලැබෙන ආහාර හේතු කරගෙන තමයි මේ කය මේ විදිහට වෙනස් වෙමින් ගෙවිමින් ගෙවිමින් අලුතින් හැදෙමින් හැදෙමින් ඉන්නේ කයවල. මේ මව කුසේ ඉන්න ඕනෙම අවස්ථාවකදී මේ කය මරණයට පත් වෙන්න පුළුවන්. සතියෙන් දෙකින් මාසින් අතරින් පහෙන් හයෙන් හතෙන් අටෙන් නවේ ඕනෑම වෙලාවකදී මේ කය මරණයට පත් වෙන්න පුළුවන්. මේ කය මරණයට පත් වුණා නම් මේ කයවල් ධාරාව දිගට පැවතගෙන ඉන්නේ නේ. එහෙනම් එහෙම අවස්ථාවකදීම මේ කය මරණයෙන් බේරුණා. මව්කුසෙන් බිහි වෙන අවස්ථාවේදීත් මේ කය මරණයට පත් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී මේ කය මරණයෙන් බේරුණා. මව කුසෙන් බිහිවිලා උඩු බැලිය අතර හැරිලා කිසිවක් කර කියාගන්න බැරුව තමන්ගේ අසූචි මූත්‍ර ගොඩේ වැටිලා ඉන්න තමන්ගේ කය හොඳට මෙනෙහි කරන්න. මේ ලදරු කය අපි දැකලා තියෙන ඉපදිච්ච ගමන් ළමයින්ගේ ස්වභාවේ ඒ වගේම කයක් තමයි මටත් ඉපදුණු ගමන්ම තිබුණේ. ඒලාතුරු කල හොඳට මිනී කරගන්න. ඒකයත් ගෙවිගෙවී යනකොට අම්මගෙන් කිරිවරා බීල මුණින් අතට පෙරලෙන කයක් බඩගාන කයක් දනගාන කයක් අල්ලගෙන හිටගන්න කයක් වැටි වැටි ඇවිදින කයක් කුඩා ලදරුවෙක් විදිහට දුව පැන ඇවිදලා සෙල්ලම් කරන කයක් මේ මවකුසෙන් බිහි වුණාට පස්සෙ මේ ලදරු කාලේදී ඕනි තරම් ලදරුව මරණයට පත් වෙනවා රෝග තත්ත්ව නිසා, හදිසි අනතුරු නිසා, ආහාර විස වෙලා, කර්ම විපාක නිසා, ශරීරය ඇතුළේ තිබුණු මොකක් හෝ රෝගයක් උත්සන්න වීම නිසා නොයෙකුත් ආකාර තියෙනවා මේ කය මරණයට පත් වෙන්න. මේ කයවල ධාරාව ඒ කාලෙත් මරණයට පත් වුනේ නැති නිසා ළමා කයක් ලැබුණා. ඒ ළමා කය පාසල් යන කුඩා ළමයෙක් විදිහට පාසල් යන ආකාරය හොඳට මෙනෙහි කරන්න. පාසල් යන තරුණ ගෑණු ළමයෙක්ගේ පිරිමි ළමයෙක්ගේ කයක් තිබුණ එක මතක් කරන්න. තරුණයෙක්ගේ තරුණියගේ කයක් තිබුණ කාලේ මතක් කරන්න. ඒ කය ඒ හැම කයක්ම ගෙවිලා 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 ගිහිල්ලා කෑම් වලින් අලුතෙන් කයවල් හැදි 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 එනවා. මේ ඕනෑම අවස්ථාවකදී මේ කය මරණයට පත් වෙන්න පුළුවන්. මේ පරිසරයේ ඕන තරම් මේ කය මරණයට පත් වෙන්න හේතු තියෙනවා. නමුත් ඒ හැම අවස්ථාවකදී මේ කය මරණයෙන් බේරිලා බේරිලා එක එක අවස්ථා පහු කරලා පහු කරලා මේ පුටුවේ වාඩි වෙලා ඉන්න කය දක්වාම ගන්න ආහාර වලින් හැදි 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 ගෙවි 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 යන කයවල් ධාරාවක් පැවතගෙන හොඳට සිහි කරන තමන් පහු කර කර පහු කර කර කෙස් විදියට ලොම් විදියට නීපොතු විදියට සම විදියට ශරීරයේ සෛල විදියට පොළවට පස් කර කර පස් කර කර ගෙව ගෙවපු කයවල් කෑම වලින් හැදි 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 ආපු කයවල් මේක එක කයක් නෙවෙයි කයවල් ධාරා නීවත්තල ඉදින්දිම ශරීර කොටස් පොළවට පස් වෙනවා කෙස් විදිහට ලොම් විදිහට නියපොතු විදිහට සම විදිහට පොතු පොතු ගැලවි ගැලවි පස් වෙනවා මේ ශරීරයේ හැම කොටසක්ම සෛල විදිහට මෙරි 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 යනවා ගන්න ආහාර වලින් අලුතෙන් හැදි 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 එනවා. එහෙමනම් මට නිත්‍ය කයක් කවදාකවත් තිබිලත් නැහැ. ඉදිරියට පවතින්නෙත් නැහැ. ආහාර නිසා පවතින එක. මේකයි ඕනෙම අවස්ථාවකදී මරණයට පත් වෙන්න පුළුවන්. හොඳට තමන් මෙනෙහි කරන්න තමන් මේ වාඩි වෙලා ඉන්න කල. මේ කායවල ධාරාවේ දැනට තමන්ට ඉතුරුලා තියෙන කාය මේක. මේ කාය ඕනෙම වෙලාවක මරණයට පත් වෙන්න පුළුවන්. තව අවුරුද්දකින් මාසිකින් සතියකින් දවසකින් පැයකින් විනාඩියකින් මේ මොහොතේ වුණත් මේ කාය මරණයට පත් වෙන්න පුළුවන්. ශරීරය ඇතුළේ තිබුණු රෝග තත්ත්වයක් උත්සන්න වෙලා මොකක් හෝ අනතුරක් සිදු වෙලා උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න බැරි වෙන මේකයි මේ මොහොතින් මරණයටපත් වෙන බොහොම සුළු වෙලාවකදී හිතන්නේ නම් මේකයි. මේ මොහොත මරණයට පත් වනා කියල. මොකද මෙන්න මේ කායට. මෙතනම බිම වැටනා මේ කාය. හිතන්න මේ කය මරණයට පත්වෙන්නේ කොයි තැනද කොහේදද කියලා අපට තීරණය කරන්න පුළුවන්ද කියලා. ගෙදරදි වෙන්න පුළුවන්. පාර යන ගමන් වෙන්න පුළුවන්. රෝහලකදී වෙන්න පුළුවන්. සෙනඟ ගොඩක් ගැවසෙන තැනකදී වෙන්න පුළුවන්. තමන් තනිව කොහේරි ඇවිදින වෙලාවක වෙන්න පුළුවන්. ඕනෑම තැනකද මේ කය මරණයට පත් වෙන්න පුළුවන්. හිතන්න මේ කය පණ නිරුද්ධ වෙලා බිම් වැටලා තියෙන ආකාරය කොයි වගේද කියලා. මලවණික වෙලා අත් කකුල් විහිදිලා ඇස් දෙක බාගෙට ඇරිලා කට බාගෙට ඇරිලා බිම් වැටලා තියෙන තමන්ගේම කය හොඳට මෙනෙහි කරන්න. පැය කීපයක් යනකොට මොකද මේ කාට වෙන්නේ? මේ කය මලානික වෙනවා. මේ කය උණුසුම නැති වෙලා යනවා. සීතල වෙනවා. අත් කපුල් නමන්න දිගාරින්න බැරුව දර දඬු වෙනවා. දර කෝටු වගේ හයි වෙනවා. බලාගෙන ඉන්න. මලානික වෙලා සීතල වෙලා තරදඬු වෙලා තියෙන තමන්ගේ කය දිහා තව දවසක් දෙකක් තුනක් යනකොට මොකද වෙන්නේ? මේ කය ඉදිමෙන්න පටන් ගන්නවා. ඇස්, තොල්, කන්, මුළු ශරීරෙම ඉදිමෙන්න පටන් ගන්නවා. හොඳට බලාගෙන ඉන්න මේ ඉදිමෙන ශරීරේ. තවත් බලන්න මොකද වෙන්නේ කියලා. මේ ශරීරය තව තව ඉදිමෙනවා. නිල් වෙනවා. නිල් වෙලා ඉදිමිලා තියෙන විකෘති භාවයට පත් වෙලා තියෙන තමන්ගේ ශරීරය දිහා හොඳට බලන්න මොකද වෙන්නේ කියලා. නාස් සිදුරු වලින්, කන් සිදුරු වලින්, ඇස් වලින්, කටින් මේ ශරීරයේ හැම සිදුරකින්ම කුණු වෙලා වැක්කිරෙන්න පටන් ගන්නවා. කුණු වෙලා ඕජස වැක්කිරෙන තමන්ගේ කය දිහා හොඳට බලන්න ඉන්න. බලාගෙන ඉන්න බැරුව ගඳ ගන්නවා. අමේ තැන් තැන් පුපුරලා ඒ තැන් වලිමුත් කුණු වෙලා වැක්කිරෙන්න පටන් ගන්නවා. ඕජස වැකිරෙන ගඳ ගසන මේ කය දිහා හොඳට බලන්න. මේ ගඳට සත්තු කිට්ටු වෙනවා මේ කයට. නරියවි මගේ කයේ කෑලි කටෙන් ඉරාගෙන මස් කෑලි කටෙන් එල්ලාගෙන ගිහින් ගස් මුල තියාගෙන කකුලෙන් පාගගෙන කටෙන් ඉර ඉර කයි කපුට ඇවිත් මගේ ඇස්වලට කොටල ඇස් ගලවගෙන හොටෙන් එල්ලගෙන ගස් උඩට අරන් ගිහින් කොට කොට කයි ගිජුලි ගිනියෝ කුස්සවැරිල්ල මගේ හෘදේ වස්තු අක්මාව එල්ලාගෙන ගිහිල්ල ඈත ගස් ගුඩට ඇරගෙන ගිහින් හොර කකා කවි කබරේ ඇවිල්ල මගේ බඩවැල් ටික ඇදගෙන ගිහිල්ල වතුරට ඇරන් ගිහින් තලු මරවර කයි කපුට වටවිලා කොටල කොටල මේ ශරීරයේ තියෙන මස් කෑලි ඉතුරු වෙලා තියෙන මස් කෑලි කොටල කොටල කයි හොටි කෑ ගහ වටවිලා මුළු ශරීරෙම තියෙන මස් කෑලි ගලව ගලව කයි සත්තු පොර කකා මේ කයේ කොටස් කාල කාල ඉවර වෙලා නරිය ඇවිල්ලා මේ ලේ සැරව තැවරුණු ඇටකෝටු ලෙව කාල ලෙව කාල කටෙන් ඇදල ඇදල බලවගෙන ගස් මුල තියාගෙන කකුලෙන් පාගගෙන හපල හපල මේ ඇටකෝටු ඇතුළ තියෙන ඇටමුදුළු උරා බොයි මේ ඇටකේරි තැන් තැන් වලට ඇරගෙන සත්තු හපල හපල කුඩු කරලා ඇටමිඳුළු උරා බීලා එහාට මෙහාට විසිරුණු ඇටකේරි ටිකක් විතරක් ඉතුරු වෙයි මේ ඇටකේරි ටිකට මොකද වෙන්නේ කියලා බලන්න වැස්සට තෙමිලා අවුවට වේලිලා දූලිත් එක්ක මිශ්‍ර වෙලා බොහෝ කොටස් පස් බවටම පත් වෙලා දූවිලි එක්ක මිශ්‍ර බත් ඇට වගේ සුදු පාට ඇට කෑලි ටිකක් එහාට මෙහාට විසිරෙලා හොඳට බලාගෙන ඉන්න මේ ටිකට මොකද වෙන්නේ කියලා මේ ටිකත් කාලයක් එක්ක මැස්සට තෙමිලා අවුවට වේලිලා දූවිලිත් එක මිශ්‍ර වෙලා පස් බවටම පත් වෙලා තිබුණ බවට සලකුණක්වත් ඉතුරු නොකරන ඇත්තටම නැති වෙලා ගිහින් මේක නේද මේකයි යථා ස්වභාවය මම මම කියලා කවල පෝල නාවල පිරිසුදු කරලා සරසල මගේ මගේ කියලා රැක බලාගත්ත මේකයි මරණයට පත් වෙලා සත්තු මේක කාල කාල ඉතුරු වෙච්ච ඇටපෝට ටික පොළොවට පස් වෙලා තිබුණ බවට සලකුණක්වත් ඉතුරු නොකරන ඇත්තට නැතිලා ගිහින් ජීවිතය අනිතයි මරණය නියතයි ජීවිතය අනිතයි මරණය නියතයි මම මම කියාගත්ත මගේ එකයි මගේ මගේ කියාගත්ත දෙමව්පිය දූ දරුව ස්වාමිය භාර්යාව ඥාති හිති මිත්‍රාදීන් කියන ගීකාවලු මේ ස්වභාවයෙන්ම යුක්තයි නේද ජීවිතය නියතයි මරණය නියතයි ජීවිතය නියතයි මරණය නියතයි කියලා මෙනෙහි කරන්න සංසාරයේ කීවරක් නම් මෙවැනි කයවල් පොළොවට පස් කර කර ඉන්නේද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි සතුව තිබුණ යට සැකිලි ටික ගොඩ ගැහුවේ මේ මහා මේරු පර්වතය රතල උසයි කියලා. ඒ තරම් වාරයක් මෙරි මෙරි ඉපදී ඉපදී කායවල් පොළොවට පස් කර කර මේ සංසාරය අනන්ත කාලයක් දුක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අම්මා මැරිලා අඬපු කඳුළු මේ මහසාගරයට පැදී කියලා, තාත්තා මැරිලා ස්වාමිය භාර්ය මෙරිලා දරුවෝ මෙරිලා අඬපු කඳුළු මේ සාගරයට පැදී කියලා. ඒ තරම් අඬන්නේ මේ සංසාරය ආවේ. මේ සසර පිළිබඳව අවබෝධයක් නැති කෙනෙක් නිසා, මේකෙන් නිදහස් වීමේ මාර්ගය නොදැක්ක නිසා නේද ජීවිතය අනිත්‍යයි, මරණය නිත්‍යයි. ජීවිතය අනිත්‍යයි, මරණය නිත්‍යයි කියලා මෙනෙහි කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සමුදය ධම්මානුපස්සීවා කායස්මි විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මි විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා කායස්මි විහෙරති. මේ කය සමුදය දකින්න කියලා, මේ කය ආරම්භුණේදී බලන්න තමන්ට අයිති නොවුණු දෙමව්පියන්ට අයිති වූ චූටි තිතක් වගේ දෙයකින් තමයි මේ කය ආරම්භුණේ. කර්ම චිත්තයීත්ව ආහාර කියන හේතු තිබුණ නිසා මේ හේතු වලින් හැදි 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 විරුද්ධ වී මේ කය පැවතීගෙන ආවා. මේ හේතු නිරුද්ධ වීම නිසා මේ කයවල් ධාරාව පැවැත්ම නතර වුණා. තිබුණ බවට සලකුණක්වත් ඉතුරු නොකර පොළොවට පස් වෙලා නැත්තරම නැතිලා ගියා. සංසාරයේ කීවරක් නම් කොයිතරම් කයවල් ප්‍රමාණයක් මේ ආකාරයට පොළොවට පස් කර කර ඉන්නේද? මේ කය සංකතයක් ලෙස දකින්න. උපාදෝප තීනිමානි භික්ඛවේ සංකතස්ස සංකත ලක්ඛණානි කතමානි තීනි උපාදෝපඤ්ඤායති වයෝපඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්ත පඤ්ඤායති. පෙරණති බීම හට ගැනීමක් තියෙනවා, වෙනස් වෙමින් වෙනස් වෙමින් පැවැත්මක් තියෙනවා, ඉතුරු නැතුව නිරුද්ධ වීමක් තියෙනවා. මේ කයත් ඒ ස්වභාවයෙන් යුක්තය නේද? කය සංකතයක් නේද? එහෙමනම් මේක නිත්‍ය දෙයක්ද? ආහාර වලින් හැදි හැදී ගෙවි ගෙවි පස්වේවි යන මේ කය නිත්‍ය වෙන්න පුළුවන්ද? නෑ නේද? සමුදය වය ධම්මානුපස්සීවා කායස්මී හේතු. ආහාර නිසා හැදි හැදි එනවා ජීවත් වෙල ඉදිද්දිම ඒ කයවල් ගිවි ගිවි යනවා. අද ගන්න ආහාරෙන් කය සකස් වෙනවා, පරණ ආහාර වලින් හැදිච්ච කයවල් හිමීට හිමීට ගිවි ගිවි යනවා. ඇතිවීම නිරුද්ධ වීම සමුදේවල් සමුදේ ධම්මානුපස්සීවා කායස්මී විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මී විහෙරති කියනකොට මේ සම්මුති මරණය කර්ම බීජ ක්ලේශ බීජ තිබුණ නිසා, ප්‍රතිසන්ධිය හටගත්ත හේතු තිබුණ නිසා ප්‍රතිසන්ධිය හටගත්ත සමුදේ වුණා. කර්ම චිත්ත ඉත්තු ආහාර හේතු නිරුද්ධ වීම නිසා මරණයට පත් වෙලා ස්වභාව ධර්මයටම එකතු වෙලා තිබෙන බවට සලකුණක්වත් නැතුව නැත්තර නැතිලා ගිය සමුදේ සහ වය සම්මුති මරණයත් එක්ක. සමුදේ වය ජීවත්වල ඉඳිද්දී ඇති වෙන නිරුද්ධ වෙන ස්වභාවය, ආහාර සමුදේ රූප සමුදේ, මේ රූපය හැදෙන්නේ ආහාර හේතු කරගෙන. රූපෙ නිරුද්ධ වෙන නිසා තමයි නැවත නැවත රූපෙ හැදෙන ආහාර ගන්න දීලා තියන්නේ නැවත නැවත. මේක සමුදේ වයි කියන කොටස කියලා තේරුම් ගන්න. එහෙමනම් හේතුඵල නිරුද්ධ වීම, හේතු ගෙවීම, හේතු වැය කිරීම නිරුද්ධ වෙන ඵලයක් තමයි මේකයි. මේක නිත්‍යද නැහැ නේද? තියෙනවා කියන්නත් බෑ, නැහැ කියන්නත් බෑ. හේතු තියෙනකොට තියෙනවා, හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. බොරු මායාවක්, දුකයි. මගේ කියලා, මම කියලා මේකයි ගන්න පුළුවන් කමක් නෑ. එක කයක් නෙවෙයි කයවල් ධාරාව. අම්මා මම කුසින් එළියට එනකොට නමත් දාලා මේ කය ගෙනාවට. ඒ නම දාපු කය ටික කාලයක් වෙනකොට පස්පවට පත් වෙලා. කෑම වලින් අලුතින් හැදි හැදි යන කය. ගෙවි ගෙවි යන කය. අනාත්මයි. දිගට පවතින කිසිවක් නෑ. මගේ කරගත හැකි දෙයක්වත් කරගත යුතු දෙයක්වත් දිගට පවතින කිසිවක් නෑ. අනාත්මයි. කාර්මිකය අනිත්‍ය දුක්ඛ අනාත්මය දකින්න. මේ මරණාසතියත් එක්ක ජීවිතය නීතයි මරණය නීතයි කියලා මෙනෙහි කරන්න. ජීවිතය නීතයි මරණය නීතයි මේකයි සංකතයක් ලෙස දකින්න. මගේ කය අනිත්‍යයි, මේ ස්වභාවය නීතයි නේද කියලා දකින්න. හොඳයි, නැත්නම් අතර කරමු. එහෙනම් අපිට මේ එකම භාවනාවක් හරියාකාරයට ප්‍රායෝගික වඩා ගත්තොත් මේකෙන් ලැබෙන අවබෝධ බොහොමයි. මේ රූපය ගැන ගොඩක් අවබෝධ කරගන්න පුළුවන්. මරණානුස්සතිය, අසුභ භාවනාවෙන්, ධාතු මනසිකාරී, ආනපනසති, මේ හැම එකකින් බුදුජනන දේශනා කරේ මේ රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දකින්න. එතකොට බුදුජනනාංශ මේ එක භාවනාවක් කියලා ඊට පස්සේ ඊළඟ භාවනාව කියනකොට කියන මම නැවතත් කියමි මහණෙනි. ඒ කියන්නේ දැන් මේක කරන්ද මේක බැරි නම් මෙන්න මෙහෙමත් කරලා බලන්න, මෙහෙමත් කරලා බලන්න. ඔය විදිහට තමයි අපේ භාවනා කියලා දෙක තියෙන්නේ. භාවනා 14 කියද්දි පටන් ගන්නකොට කියනවා මම නැවතත් කියනවා ඔබට, එහෙනම් මේ මෙහෙමත් කරලා බලන්න කියලා. ඒ හැම එකකදීම ඔබට අර මේ අවබෝධය එන්නේ මොකද්ද? අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවය. එතකොට තමන්ගේ මේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන ප්‍රමාණය අනුව, තමන් සසර කරපු පුරුදු අනුව, තමන්ට සමහරට එක භාවනාවක් හොඳටම වැඩිලා වෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් අපි දැකලා තියෙනවා මේ මරණානුස්සතියදී කායන පස්සන ගොඩාක් වඩා ගන්න. කායන පස්සන ගොඩක් වඩන කට්ටිය ඉන්න. ධාතු මනසිකාරයේදී. හස්ම භාවනාව. ඔය වගේ එක එක භාවනාවලදී මේ හොඳට වඩා ගන්න ස්වභාවයක් තියෙනවා. ඒක නිසා භාවනා ගොඩක් නැත්තම් භාවනා කලෙක්ෂන් එකක් කරන එක නෙවෙයි අපට තියෙන්නේ. අපි මොකක් හරි කරන එක වඩන්න හරියට. මේක වඩන්න කියනවානේ කොයි ගුරුවරයෙක්ගෙන් හරි කමටහනක් ලැබුණා මේ කමටහන හරියට කරන්න. මොකද ඒ කරන එකෙන් මිසක් දැනුමින් අපිට නිවන් දකින්න බෑ. දැනුමින් නිවන් කියන එක ඇත්තෙම නෑ. උපජනනස් දේශනා කරන දැනුම කියන එක අතහරින් වෙන දැනක් තියෙනවා. නමුත් ආරම්භෙදි නෙවෙයි, ආරම්භෙදි දැනුමක් ඕනේ. ප්‍රඥාව කියලා කියන්නේ සුතමේ, චින්තාමේ, භාවනාවේ කියන ආකාර තුනින් ඇති වෙන දෙයක් නේ. ඒතර සුතමේ ඥානෙ ඕනේ කරන්නේ මෙන්න මේ චින්තාමේ ඥානෙ ඇති කරගන්න. හිතන්න, විමසන්න. එතකොට ප්‍රථමයේ ඥානෙ විතරයි කල්යාණ මිත්‍රකින් හම් වෙන්නේ. ඒතකොට චින්තාවේ ඥානෙ තමන් කරන්න ඕන එක. ඊළඟට භාවනාවේ ඥානෙ කියලා කියන්නේ ඒක භාවිත කරගන්න එක තමන්ගේ වැඩ. ඒතකොට මේක කරනකොට තමයි ඒගොල්ලන්ට අවබෝධ වෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේගේ කාලෙදී. බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ගත්ත පිරිස මොකද කරේ? ඒක කමඨහනක් ගැත්ති. ගොඩක් තොරතුරු අරගෙන ගියේ නැහැ. ඒක අරගෙන ගිහිල්ලා එක තැන ඉඳගෙන ඒක විමසමින් විමසමින් ඒ කමටහන හොඳට වැඩුවා. එතකොට ඒ සෝවාන් සකුද්දාගාමි අනාගාමි අරිහත් කියන ඵලයටම යනකම් වඩලා ඒ කමටහනින්ම සමහර රහත් වෙලා තමයි බුදුහාමුදුරුවෝ ළඟට ආපහු කෙලින් එලිට ආවේ. අපි පොඩි අඩුපාඩුවක් තියෙනවා බොහෝ දෙනෙක්. බොහෝ දෙනෙක් බොහෝ තොරතුරු රැස් කරනවා. භාවනාවක් දුන්නාම ඒ භාවනාවම ගොඩක් තැන්වල අහලා තියෙනවා. එතකොට ඔක්කොම කෑලි එකතු කරලා භාවනාව කරගන්න එන්න. එතකොට පැටලිනවා. ඉගෙන ගත්තට කමන්නේ. හරිදී හරි තැනකින් ආගෙන තමන්ට හරි කියලා හිතනවනම් අනිත් දන්න ඔක්කොම පැත්තක තියලා ඒක වඩන්න බලන්න. ඒත් අපි හිතනවා මේ ධර්මී කියලා කියන්නේ බොහෝම අමාරුවෙන් වඩන්න ඕන එකක්, අපහසු දෙයක් කියලා. ධර්මය බොහොම ගැඹුරුයි. හැබැයි ප්‍රායෝගික කරනකොට තමන්ට ඒ ගැඹුරුතෙන් ප්‍රායෝගික තේරෙන්න පටන් ගන්නවා. මේ මාර්ගයේ වඩනකොට මේ කමටහන් වඩනකොට යම් ආකාරයකට තමන්ට මේ අභිධර්මයේ කියන දේවල් පවා තමන්ට තේරෙනවා. මේ වචන නොදැනුණාට ප්‍රායෝගිකව මේවා සියල්ල අත්දකින්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ධර්මයේ බොහොම ප්‍රායෝගික ධර්මයක්. එහෙමනම් මේ ධර්ම දැනුමකට සීමා වෙන්නේ නැතුව බොහෝ දෙනෙකුට මේක නිතර නිතර මෙන්නස් මතක් කරන්නේ දැන් බොහෝ දෙනෙක්ගේ තියෙන ප්‍රශ්නයක් තමයි අපි දකින විශාල ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ ධර්මයේ අහලා අහලා එකතු කරන. අහන එක ගොඩාක් හොඳයි. අහන්න ඕනේ. අහලා තමයි අපි ඉගෙන ගන්න. හරි ගුරුවරයා තෝරගන්න අනිවාර්යෙන් ධර්මය අහන්න ඕනේ. ඒ අහලා තමන් ඒක ප්‍රායෝගික කරගන්න. ඒ අහන අහන දේ ප්‍රායෝගික කරගන්න. ප්‍රායෝගිකව වැඩෙනවනම් ඒ ධර්මය ගන්න. තමන්ට ප්‍රායෝගිකව වැඩෙන්නේ නැත්නම් තමන්ගේ කෙලෙස් නිවෙන්නේ නැත්නම් රාගේ ද්වේෂේ මෝහේ යම් කවටාණකින් අඩු වෙන්නේ නැත්නම් තමන්ට තියෙන මානසික ස්වභාවය සැහැල්ලු ස්වභාවයක් වෙන්නේ නැත්නම් ඒක තමන්ට ගැලපෙන කමටාණක් වෙන්න බෑ. කමටාණක් කියලා කියන්නේ වඩන්න පටන් ගත්ත දවස් ඉඳලා නිවන එක. ඉතින් ඒ නිවැරදි ආකාරයට මේ ප්‍රායෝගික මාර්ගයට බැහැලා මාවහා මේ සසර ගමන අවසන් කරගෙන නිවන සකස් කර ගැනීමට මෙන්න දේශනාවද කෙටියෙන් හෝ දුන්න මේ භාවනාවද උපකාර වේවා කියලා සිතුවිලි කරනවා. උදැහින හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න අවස්ථාවක් තියෙනවා. තමන්ගේ මයික් එක අන්මියුට් කරලා මොනවත් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න අවස්ථාවක් තියෙනවා. මයික් ටික අන්මියුට් කරගන්න. අන්මියුට් කරනවා හරි මයික් ටික. ඕන කෙනෙකුට තමන්ගේ මයික් එක අන්මියුට් කරලා ඉවරලා ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක් තියෙනවා. මේ භාවනාව සම්බන්ධව හෝ අපහුගේ භාවනාව සම්බන්ධව.
අවසරයි මේනින් වහන්ස, බොහෝම පැහැදිලි දේශනාව. මුල ඉඳලා අග දක්වා අවධානයෙන් අහගෙන හිටියා. බොහොම පැහැදිලි.
භාවනාව කරන නම් තම හොඳ.
කරනවා මේනින් වහන්ස.
ඉන ගමුත් කරා නම් හරි.
එහෙමයි. තෙරුවන් සරණයි.
මේනින් මහන්ස, මේ අර මේ දැන් කිව්වාගේ මහත්මිය ඉතාම හොඳට මරණ භාවනාව අහලා තියෙනවා. මෙච්චරම පැහැදිලිවම තේරුණේ අද තමයි. ඉතින් බොහොම පැහැදිලි. මම හිතන්නේ ප්‍රශ්න අහන්න නැත්තේ ඒකයි. බොහොම පිං ඔබ වහන්සේට.
අපි ඇත්තට මේක ප්‍රායෝගික කරන විදිහ තමයි අපි කියලා දෙන්නේ. පොතේ තියෙන ටික නිකම්ම කියන්න නම් ඉතින් කියව ගන්න පුළුවන් නේ. ප්‍රායෝගික කෙනෙකුට වැඩෙන්නේ කොහොමද කියලා ඒ විදිහට පහසුවෙන් වඩා ගන්න ක්‍රමයක් තමයි අපි ප්‍රායෝගික ක්‍රමය තමයි මෙතන ඇත්තටම යම් වෙලාවක කතා කරන්නේ. ඉතින් ඒක ප්‍රායෝගිකවම තමන් කරගන්නවා නම් හොඳයි. හොඳයි.
තිරුවන් සරණයි.
හොඳයි, තිරුවන් සරණයි. තව කාට හරි ප්‍රශ්න අහන්න තියෙනවද? එහෙම නැත්නම් අවසන් කරනවා. දැන් මම හිතන්නේ එහෙමනම් ප්‍රශ්න නැතුව ඇති වෙලාවක් අවසන් වෙන නිසා එහෙනම් අපි අවසන් කරනවා. එහෙමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ සියලුම දෙනාට නිවන අවබෝධ කර ගැනීම සඳහා මේ සියලුම කුසල් උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි වීම සඳහා කායික මානසික නිරෝගී භාවය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. එහෙමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.
Everyone, I don't know.